ඊළඟට හොනරබල් රොහාන් බණ්ඩාර විජේසුන්දර ඔබතුමාට මිනිත්තු 12ක් කාලය.
මුලාසන ඕන කරු මන්තුමනි, මම හිතන්නේ අපේ ඉන්දික අනුරුද්ධ ගරු මන්තුමා එමුතුමා කතාවෙන් පස් කතාවේදී කියනවා සජිත් ප්‍රේමදාස කියන්නේ අති අසාර්ථක නායකයෙක් කියලා. එතුමා අති අසාර්ථක නායකයෙක් කියන එතුමලා අති සාර්ථක නායකයෙක් ගෙනල්ලා රටපත් කරපු තත්වය ගැන අපි දන්නවා. ඒ හින්දා තමයි අද මැතිවරණයක් තියන්න බයේ මේ හැංගි හැංගි ලාමු තෙල් ගෑවිච්ච ගැරන්ඩියෝ වගේ දඟලගෙන දඟලගෙන මේ කතා කරන්නේ. අති සාර්ථක නායකයෙක් ගෙනාවා නම් ඒ අති සාර්ථක නායකයා මේරට තමන් බලාපොරොත්තු විදියට උද්නතියට ගෙනහිල්ලා තියෙනවා නම් මේරට ජනතාවට ප්‍රශ්න නැත්නම් මොන මඟුලටද මේ රන්දි ගල් දාගෙන මේ විවිධ උප්පර වැටි දාගෙන කටයුතු කරන්නේ? එසා සා පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙනවා නම් අර ඉස්සල්ලා මහින්දන අති අසාර්ථකයි කියන්නේ අනුරාධපුරයේ ජනතාවට කරපු අපරාධයට ඔබතුමා වග කියන්න. ඒ වගේම පුරාවස්තු කඩලා ඒ අනුරාධපුරයේ කරපු විනාශයට ඔබතුමා වග කියන්න. ඒ නිසා නිකන් නිදන් හාරලා අපි දැක්කනේ ඩෝසර් කරලා පුරාවිද්‍යා ස්ථාන නැස්ති කරපැටි ඒව ගැන කතා කරන ඒකයි අසාර්ථක කියන්නේ. නැතුව වෙන දෙයක් නෙමෙයි, ඒකයි අසාර්ථක කියන්නේ. එතුමා සම්පූර්ණ මේ කියන කතාව ඔබතුමාලගේ ආණ්ඩුව තියෙන දැන් ගිහිල්ලා ඔකට නඩු දාලා කටයුතු කරන්න. ඔබතුමා එහෙරිද මේ කතාව වෙච්චි දැන ඉපොලොගම් ප්‍රාසලේකම් කරලා මගේ ආසනේ. ඔබතුමා නොදන්න කෙහෙල්මල් මේක කියවන්න දෙන්න එපා. ඒක ප්‍රාසලේකම් තුමිය වෙන් කරපු විඩමක්, නිවාස සංවර්ධන අධිකාරිය මහතුරු කියලා ලබා දී විඩමක්, මේ සජිත් ප්‍රේමදාස කියලා අඩියවත් ගහපු තැනක් නෙමෙයි. ඔබ නොදන්න කෙහෙල්මල් කියවන්න එපා ඔබතුමා. ඔබ ඔයා කොහෙද ඔයා මේ තූතු කුඩියක ඉඳගෙන අනුරාධපුර දේවල් ඔයා දන්නේ කොහමද? ඔයා නොදන්න දේවල් කියවන්න දෙන්න එපා. ඔයා නොදන්න දේවල් නොකිය ඉන්න. ඒක මම හිතුවු මගේ ආසනේ කලාව ආසනේ ඉපලොකම් ප්‍රාසලේකම් කරාලේ ඔබතුමා නොදන්න නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතියක් කරන්න ඉඩමක් ඉල්ලපුවාම ඒ ඉඩම ලබා දීමයිද? ඔබතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමා නම ආයේ කිව්වේ නැහැ මම. එයිද ඒක දෙන්න බෑ. ඔබතුමා පොයින්ට් එක කියලා දිනන දෙන්න නැත්නම් නැත්තම් ඉස්සලා කිව්වනේ මහින්දාන දලුතුමෝ කියනට කිව්වනේ. එන්න ඉන්න. එහෙම මේවා කරන්න ගන්න එපා. ඔබ පොයින්ට් ඔෆ් ඕඩර්. දරු මන්ත්‍රීතුමා ඔබතුමා කියනවද ඔය කියන ඉඩම නිවාස සංවර්ධන අධිකාරියට අත්පත් කරගෙනයි තියෙන්නේ කියලා? අත්පත් කරගෙනද තියෙනවා කියලා ඔබතුමා කියන්නේ? අත්පත් කර බොරු කියන්න එපා. නිවාස සංවර්ධන අධිකාරියට ඒ ඉඩම අත්පත් කරගෙන නැහැ. කාට කොහොමද ප්‍රාදේශීය ලේකම්ගේ
තියෙනකොට ඒක ප්‍රයෝජනට ගන්න ගැටේ ගමේ ජනතාවට උදව් කරන්න නිවාස ව්‍යාපෘතියක් ඇතිකරන්න ප්‍රාසලේකම් තුමියගෙන් ඉඩම ලැබුවාම ඒ ඉඩම ලබා දීලා ප්‍රාසලේකම් තුමිය කටයුතු කරනකොට සජිද්දී නෑ ඒක ඩෝසර් කරන්න. ඒක ඩෝසර් කරේ නිවාස සංවර්ධන අධිකාරිය ඩෝසර් ඇවිල්ලා ඒක ඩෝසර් එකේ ඔපරේටර් වැඩ කරේ ඔබතුමාගේ ගෝලෙක් වෙන්නේ සමානට එන්සේකේ කටයුතු කරන්න ඉන්නේ නැති ඔතන එහා පැත්තේ ඌ ඉතුරු වෙන්නේ නෑ. ඔකට කැමති කෙනෙක්ගේ පිටිපස්සේ ඉඩම ඒක නිදානයක් තියෙනවා කියලා දන්නවනම් ඒ මහත්තුරු ඉතුරු කරන්නේ නෑ. ඔක මතක තියාගන්න. ඒ නිසා ඔයතුමාලා නිදාන් හොරකම් කරපු මිනිසුන්ට සජිත් ප්‍රේමදාස නිදාන් හොරකම් කරන්න ගියේ නෑ එතන. ඒක මතක තියාගන්න. ඒසන් නොදන්න මගුල් කියවන්න එන්න එපා. ඇමතුමා තමුන් නාසලා පම්පෝරි ගහලා දැන් ඉස්සලා කිව්වා අපි මේ විපක්ෂේ අපිත් කාර්යභාරي කරන්න ඕනල් මේ අර විපා ආණ්ඩුවේම කත්ඇදලා ආණ්ඩුවම කෙලුණාට පස්සේ මේ පැත්තේ වාඩි වෙච්ච මන්ත්‍රීතුමා දැන් කිව්වාම ඡන්දයක් තියන්න ඕනද කියලා. ඒ ඡන්දයක් තියන්නලු. ඉතින් ඒ ඡන්දෙම තියලා බලුවා අපි වරනේ. ඡන්දය තියනවද කියලා ඕනද ජනතාවට ඕනද කියලා බලන්න ජනමත විචාරණ. ඉතින් යකෝ ජනමත විචාරණ තමයි මේ ඡන්දේ කියන්නේ. ඒකේ ජනතාව ආණ්ඩුවට විපක්ෂයි නා ඡන්දද. ඉතින් එයා කියපු විදිහට විපක්ෂ කාර්යභාරي කරන්න අපිත් දෙන්නලු. ඔකට විපක්ෂ කාර්යභාරي කරපු විදිහ අපි දැක්කද 2015 යාපාල රජ වෙලාවේ මේකේ ආණ්ඩු කරන්න දුන්නද මොනවද කරේ? ඒ වෙලාව රටේ ආණ්ඩු වැටලා තිබුණද? රටේ ආර්ථිකය වැටලා තිබ්බද? ආර්ථිකය කාලා එනකොට යහපාලනේ ඇවිල්ලා යම් කිසි ප්‍රමාණයකින් ගොඩනගන්න එනකොට ඒකට විරුද්ධව මේක පාර්ලිමේන්තු වල යකා නටලා මේකේ දේපොළ විනාශ කරලා මේකේ අතපය කපාගෙන ඔට්ටු වෙච්ච මිනිස්සු රට එකෙන් එකට උද්ඝෝෂණ කරලා ප්‍රේල් මිල වැඩි වෙන රුපියල් 10කින් වැඩි වෙනකොට රුපියල් 2කින් වැඩි වෙනකොට බයිසිකල් වලින් පාර්ලිමේන්තුට ආපු මිනිස්සු මේක ඇතුලේ කටයුතු කරපු විදිය අපි මැරිලා ඉපදිලා නැහැ මතුමු. දෙමෝ එනිසා ඔබතුමාලා ඒ කාල සීමාවේ කටයුතු කරනකොට මහ බැංකුව හොරා කියපු පුද්ගලයාට අද දන නමස්කාර කරගෙන අද ගැලවුම් කාර්යය විදිහට කතා කරනවා අද එතුමා කරපු කෙරුවාවල් ගැන කියනවා හැබැයි එතුමා ඒ කෙරුවාල් කරනකොට අද එතුමා වර්ණනා කරන මිනිස්සු ඉස්සල්ලා එතුමා මහ බැංකුව හොරා කියලා මෙරට කොටියා කියලා විවිධ චෝදනා කරලා දැන් කරපු ප්‍රයෝජන කරපු මිනිස්සු අද තමන් හොඳයි කියලා ගෙනාපු නායකයා ප්‍රතික්ෂේප වෙලා තමන් හොඳයි කියලා මහලකට පම්පෝරි ගහලා ගෝට තමා වැඩ්ඩා කිව්වා ගෝට තමා මෙරට ඉන්න මහ කෙරුමා කිව්වා මෙහෙට වැඩි මිනිහෙක් කයි නැහැ කිව්වා කෙනල්ල 69 ලක්ෂයක මිනිස්සු රවට්ටලා ඔබතුමාලා ගිරල්ලා මෙරට කාලකන්ණි කරලා කන් පැත්තකට දාලා දැන් අද කියනවා මේ කතන්දර කියන්නේ නැහැ නිසා අනේ ඇමතුමෝ ජනතන් ගේවල් ටික බේරගත්තා නේද තවත් මේ රටේ ජනතාවගේ පීඩණ ඉවරලා නැහැ එනිසා මොකද්ද ජනාධිපතිගේ වැඩ පිළිලා හොඳ ඇයි අද ඇයි ජනාධිපතිගේ වැඩ මේ පොයින්ට් පොඩ දෙන්න බෑ එහෙම දෙන්න බෑ ඒ ප්‍රශ්න අහන්න මේ මම මෙයාට උත්තර දෙන්න ඇවිල්ලා නැහැ එයාට අහගෙන ඉන්න කියන්න ඕන නෑ එයා කියපු දේවල් වලට තමයි උත්තර දෙන්නේ එහෙනසම් ඔයා කියපු දේ ජනාධිපතිගේ
ඔබතුමා කතා කරන්නේ
වැඩ පිළිලා හොඳ නැහැ ඔකට ඉස්සල්ලා මෙයාට ඡන්ද දෙන්න ඉබ්බඩේ ඔයාලා ඒකට හොඳ නැහැ කියලා ජාතික ලේස්තුට වැටුවේ කවුද මන් දිතු මේ අනේ වා වාඩි වෙන්න ඔබතුමාගේ කාලේ ඉවරනානේ ඔයයි මගේ විවාදයක් නෙමෙයි මෙතන තියෙන්නේ එහෙනසම් ඔබතුමා වාඩි වෙන්න හරිද ඔබතුමාගේ මේ ජනාධිපතිම හොඳයි නැති මොනද ජාපාලි පැරදිලා ඔබතුමාලා මාස්කු පැහැර ඇති
කියලා ඔබතුමා ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු වැඩසටහන අගෙයි කියලා පෙරේද කාමරයට ගිහලා ඇහුවේ නැද්ද ජනාධිපතිතුමාගෙන් කිව්වේ නැද්ද ජනාධිපතිව ස්තුති කරේ නැද්ද ගිහලා ජනාධිපතිව හම්බුනේ නැද්ද ඒකට උත්තරයක් ඔබතුමා දෙන්නකෝ ඉස්සෙල්ලා
මේ papi මම ජනාධිපතිතුමා මම බෑ කියන්න ඕනේ නෑ මම ගිහලා හම්බුනා මොකටද හම්බුනේ කියලා ජනාධිපතිව ගහන්න ජනාධිපතිවගේ හම්බුනේ අපේ ජනතාවගේ පොහොර ප්‍රශ්න තියෙනවා හරිද වීමේදී ගැනීම ප්‍රශ්නේ විසඳලා නෑ මෙතන මේ තවුන් නාසලා කතා කරන්නේ නෙමෙයි ජනතාව අපේ වීබල ජනතාව මොකද ජනාධිපතිවගේ ගහන්න මොනවද කිව්වේ කියලා අපි මේ ගිහිල්ලා දන නමස්කාර කරලා එතුමා ජනාධිපති කරන්න ඕන කියලා කියපු මිනිස්සු නෙමෙයි අපේ මිනිස්සුන්ගේ ගොවියන්ගේ ප්‍රශ්නේ තියෙනවා ඒ ගොවියන්ගේ ප්‍රශ්නේ මේ ඔබතුමාලට කරගන්න දෙයක් නැති වෙනකොට අද ඔබතුමාලා මහා කෙරුමා විදිහට ඉන්නේ එතුමා නම් අද සියලු මේකේ බලධාරියා එනිසා එතුමාගෙන් අපේ ගොවියන්ට වීදිකර සාධාරණ මිලක් ලබා දෙන්න ලැබිච්ච වීදිකර සල්ලි ටික ලබා ගන්න ඕන කොට අපි මෙතනින් කතා කරා තමයි එතුමා මේරටේ ජනාධිපති අදට මේරටේ තවම ජනතාව මතකෙට නැකන් මේරටේ ජනාධිපති නිසා අපිට අයිතියක් තියෙනවා අපේ ගොවි ජනතාව වෙනුවෙන් පෙනීටින්ද ඒ ගොවියන්ගේ වීදිකර සාධාරණ මිලක් ලබා දෙන්න ඒ වීදිකේ දීපු වීදිකේ සල්ලි ටික අරන් දෙන්න කතා කරන්න ඔබතුමාලට කොන්දක් පල් නැති වුණාට ඔබතුමාලට ඒක කරන්න හැකියාවක් නැතිද හැකියාව තියෙන මිනිස්සුයන්ගෙන් ඒක අරන් දෙන්න අපි කතා කරන එක වැරදිද අපි ගිහිල්ලා මේ ආණ්ඩුවට එකතු වෙන්න හැමතිකම් ගන්න කතා කරන්න ගියේ නෑ ඔබතුමා ඔබතුමාලා වගේ හැමතිකම හම්බෙලා තුට්ටු දෙකට දැන නමස්කාර කරලා තමන් හොඳයි කියපු මිනිහා පැත්තකට දාලා දැන් වෙනත් මිනිස්සුන්ට දන නමස්කාර කරගෙන හොඳ නෑ කියලා රටේම බිල්ලක් නවපු පුද්ගලයා වද ජනාධිපති කරගෙන අද ගැලවුම් කරුවා විදිහට ඉන්නවා ඒ නිසා අද අපි ආරම්භර වෙනවා අපි සතුටුයි මෙරටේ රුපියල් ශක්තිමත් වෙනවා කියලා රටේ ජනතාව කතා කරනවා රටේ අද ඩොලරේ ශක්තිය හැබැයි ඩොලරේට සාපේක්ෂව ඉන්ධන මිල අඩු වෙලා නැහැ අනිත් මොනවත් අඩු වෙලා නැහැ ඒ වගේම අද වෙනකොට ෆිච් රේටින් ආයතනය කියනවා අපි මේකට සාප කරන්නේ නැහැ අපි කියනවා මේ රුපියල් තවත් ගේන්න පල්ලෙහාට ඉදා තිබිච්ච ගානට 180ට 190ට ගේන්න පුළුවන් නම් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සතුටු වෙනවා මෙරටේ පුරවැසි විදිහට හැබැයි අද ෆිච් රේටින් ආයතනය දැන් මේනකොට කියනවා මේ වසර අවසන් වෙනකොට මේ මව අපාන දේ ක්‍රමානුකූලව පවත්වා ගන්න බැරි වුණොත් අයපව රුපියල් 390ට ඩොලර් එක
මේ වසර තව විනාඩි දෙකකට කාලයක්
තියෙනවා අද වෙනකොට බොහොම ෆිට් රේටින් කියන මෙරටේ රේටින් කරන ආයතනයක් අද කියලා තියෙනවා ඒ නිසා අපි කියන්නේ මේ බොරුවට රඟපාන්න යන්න එපා මේ කටයුතු සියල්ල තව අපේ මස්තාන් මන්තුමාගේ වෙලාවත් ගන්න පුළුවන් කියලා කිව්වා
නෑ වෙලාව නෑ
නෑ ඒ වෙලාව නැද්ද
නෑ
එතකොට අපි මේ මැතිවරණ කල් දැමීම පිළිබඳව මෙච්චර කතා කරන්නේ මේරටේ ඕනතරම් මැතිවරණ කල් ගිහිල්ලා තියෙනවා කල් දාලා තියෙනවා දැන් පළාත් සභා මැතිවරණේ මේ විදිහට කල් දා හැබැයි නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ඒකට ගත හැකි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව හරහා ගත්තා හැබැයි මේ මැතිවරණේ කල් දාන්න කවදද කොහමද මැතිවරණේ මේක මැතිවරණේ මවත්තන්න බැරි කමට නෙමෙයි Tamanට ඡන්ද නැති නිසා තහ මේරටේ දේශපාලනේ තවත් ව්‍යාකූල කරන්නේ දැන් අද කී දෙනෙක් මේක අපහසුතාවයට පත් වෙලා ඉන්නවද පුලිම ඉස්සල දැක්ක උත්සාහ ගත්තනේ ප්‍රතිවාරේ නොතියා ඉන්න අර සීමා නිර්ණය කතන්දර කියලා ඒව හරි එකක් කියලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ එකඟතාවයතුල මේ කියන ප්‍රශ්න ටික අද තැන් තැන් වල කතා කරනවා වෙනුවට පාර්ලිමේන්තුවේ කතා කරලා ඔක්කොම එකතුලා ඕන්නම් අපිට තිබුණ ඇත්ත තත්වයක් නම් ඒක ගෙනියන්න හැබැයි මැතිවරණේ කෝල් කරලා මැතිවරණේ පවත්වනවා කියලා තනාමෝජන කැඳවලා අප තැම්පත් කරලා ව්‍යාපාරේ කරලා අද මේ රටේ විශාල මුදල් කන්දරාවක් අද මේ නැග් තව මැතිවරණ ඉවර කරන අද තිබුණා නම් මේ රටේ අද මැතිවරණේ තියෙන්න ඕන හැබැයි අද මැතිවරණේ තියෙන්න ඕන දවස වෙනකම් මැතිවරණේ තාමත් අපි තියෙනවද නැද්ද කියන තැන යනවා
රාජසේවක විශාල පිරිමනක් තමන්ගේ රැකියාවෙන් නිමාඩුව අනුමත කරගෙන අද වැටුප් නැතුව ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මෙවැනි අර්බුද ගණනාවක් නිර්මාණය කළ මේ මැතිවරණේ කල් දාන්න දන්නේ තමන්ට ඡන්ද නැතිසා
ඡන්ද නැතිවට කාලය අවසන්යි.
මේ තමන්ගේ දේශපාලන උප්පර වැටි කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන්න මේ මැතිවරණේ පාවිච්චි කරනවා මිසක් නැත්තම් සැබෑවින් මැතිවරණයක් පවත්වන්න මේ භූමිය ඇති නැති බැරි හැකියාව නිසා නෙමෙයි මේ දේශපාලන කුමන්ත්‍රණ තමන්ට භූමියේ අවස්ථාවක් නැති නිසා මැතිවරණයෙන් පලා යන්න ගන්න උත්සාහ විතරයි කියන එක මතක් කරමින් මට ලබා දීපු කාලය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි. නිහිර බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. அடுத்து தவராஜா கலையரசன் உங்களுக்கு 8 நிமிடங்கள் ஒதுக்கப்பட்டுள்ளது.
தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் உள்ளாட்சி மன்ற தேர்தல் ஒத்திவைப்பு வேளை பிரேரணையிலே பேச கிடைத்தமையிட்டு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். வாக்குரிமை என்பது ஜனநாயக ரீதியான ஒரு உரிமையாகும். ஆனால் எங்களுடைய கட்சியும் இந்த நாட்டிலே தொடரான ஒரு ஜனநாயகம் நிலைநிறுத்தப்பட வேண்டும் என்ற அடிப்படையில் செயற்படுவதன் காரணமாக இந்த நாட்டில் தொடர்ச்சியாக சந்தர்ப்பவாத சூழ்நிலைகளை பயன்படுத்தி தேர்தல்களை ஒத்திவைக்கின்ற நடவடிக்கைகள் தொடர்ச்சியாக நடந்து கொண்டுதான் இருக்கின்றது. குறிப்பாக உள்ளாட்சி மன்ற தேர்தல் என்று சொல்லுகின்ற பொழுது இந்த உள்ளாட்சி மன்ற காலம் எதிர்வருகின்ற 19ஆம் தேதியே முடிவுற இருக்கிறது. அந்த சூழ்நிலை எல்லாம் அறிந்து அதற்கு முன்னதாக இந்த தேர்தலை நடத்த வேண்டும் என்ற தீர்மானங்கள் எடுக்கப்பட்டு அதற்குரிய சகல பணிகளும் முன்னெடுக்கப்பட்டமையும் இந்த நாட்டிலே தேர்தல் ஆணைக்குழுவின் தலைவர் ஒரு கருத்து, பிரதமர் ஒரு கருத்து, அதேபோன்று எங்களுடைய நாட்டின் மேன்மைசெய்ய ஜனாதிபதி அவர்கள் ஒரு கருத்து, இவ்வாறு மாறுபட்ட கருத்துக்களோடு இந்த தேர்தல் இப்பொழுதோ பிற்போடக்கூடிய ஒரு சூழல் தான் இருந்து கொண்டிருக்கிறது. ஆகவே இந்த நாட்டை பொறுத்த மட்டில் தொடர்ச்சியாக இந்த தேர்தல்களை பின்னடித்து செல்கிற ஒரு சூழல் தான் இருந்து கொண்டிருக்கிறது. உள்ளாட்சி மன்ற தேர்தலாக இருக்கலாம், அல்லது இந்த நாட்டிலே சிறுபான்மை சமூகத்தின் அதிகார பகிர்வாக கொண்டு வரப்பட்ட 13வது சட்டத்தை கூட, அந்த மாகாண சபை அதிகாரத்தை கூட நடைமுறைப்படுத்துகின்ற விடயத்தில் கூட இந்த நாட்டிலே இருக்கின்ற பெரும்பான்மை தலைவர்கள் அரசியல்வாதிகள் கூட விருப்பமில்லாத நிலைமைதான் இருந்து கொண்டிருக்கின்றது. ஆகவே இந்த நாட்டிலே ஜனநாயகம் நிலைநிறுத்தப்பட வேண்டும், அதற்காக இந்த உள்ளாட்சி மன்ற தேர்தல் நடைபெற வேண்டும் என்பதே எமது கருத்து. குறிப்பாக 2022 ஆண்டு நடைபெற வேண்டிய இந்த உள்ளாட்சி மன்ற தேர்தல் மீளவும் ஒரு வருடம் நீடித்த பின்னும் இன்னும் எத்தனை வருடங்களுக்கு பிற்பாடு இந்த தேர்தல் நடைபெறும் என்கின்ற ஒரு ஐயப்பாடு இருக்கிறது. நாட்டிலே பொருளாதார ரீதியான பிரச்சனை இருப்பதென்பதனை யாருமே மறக்க முடியாது. அதற்கேற்றாற்போல் இந்த நாட்டின் தலைவரவர்கள் ஒரு தீர்மானத்தை சரியாக எடுத்திருக்க வேண்டும். அவ்வாறு எடுக்காமல் இன்று பொருளாதாரம் பற்றி பேசுகின்ற ஒவ்வொருவரும் இந்த தேர்தல் அறிவிக்கப்பட்டதன் பிற்பாடு எவ்வளவு பொருளாதாரம் இழக்கப்பட்டிருக்கிறது என்கிற விடயத்தினையும் நீங்கள் சிந்திக்க வேண்டும். உண்மையிலே இந்த தேர்தல் ஒத்திவைக்கப்படுகிற விடயம் ஒரு காரணம் நிதி இல்லை என்கின்ற விடயம் பேசப்பட்டாலும் இந்த நாட்டிலே ஒரு மாற்று தீர்வு கிடைத்துவிடும் என்ற ஒரு அச்சம் இந்த தலைவர்களிடம் இருக்கிறது என்கின்ற ஒரு செய்தியை நாங்கள் அறிய வேண்டியதாக இருக்கின்றது. எனவே இந்த நாட்டில் இன்றே உள்ளாட்சி மன்ற தேர்தல் நடைபெற வேண்டும் என்ற அடிப்படையில் பல போராட்டங்கள் முன்னெடுத்தாலும் அதனை நாங்கள் வரவேற்கின்றோம், அதை நாங்கள் எதிர்க்கவில்லை. ஆனால் இந்த மாகாண சபை தேர்தல் சம்பந்தமாகவும் இந்த ஆர்ப்பாட்டங்களை நடத்துகின்ற எதிரணியினர் அல்லது நாங்கள் கூட சிந்திக்க வேண்டும். இந்த நாட்டில் ஒரு மாகாண சபை தேர்தல் முறை இல்லை என்கின்ற அளவுக்கு இந்த நாட்டின் நிர்வாக நடைமுறை இருந்து கொண்டிருக்கிறது. குறிப்பாக ஒவ்வொரு மாகாண சபையும் 5 வருடங்கள், 6 வருடங்கள் என்ற அடிப்படையில் எந்த விதமான ஒரு முன்னெடுப்பும் இல்லாது நிர்வாக ரீதியான பல சீர்கேடுகள், மாகாணத்திலே நடைபெறுகின்ற விடயங்களை சீர்தூக்கி பார்க்க முடியாத ஒரு சூழல் இருக்கின்றது. எங்கு பார்த்தாலும் காணி பிரச்சனை, மேய்ச்சல் துறை பிரச்சனை, இவ்வாறு பல விடயங்கள் எங்களுடைய மாகாணத்திலே இருந்து கொண்டிருக்கின்றது. அது அவ்வாறு இருக்க இந்த உள்ளாட்சி மன்ற தேர்தல் சம்பந்தமாக ஒரு புதிய எல்லை நிர்ணயம் செய்யப்பட்டிருக்கிறது. இந்த தேர்தல் என்பது 2018 ஆண்டு ஒரு பட்சாதமாக கொண்டு வரப்பட்டு பல குரல்படிகளை எங்களுடைய உள்ளாட்சி மன்றங்கள் சந்தித்துக் கொண்டிருக்கிறது. அதையெல்லாம் பற்றி பேசுவதற்கு இங்கு நேரமில்லை. ஆகவே இப்பொழுது புதிதாக கொண்டு வரப்பட இருக்கின்ற வட்டாரங்களை குறைத்து பிரதேச உறுப்பினர்களின் எண்ணிக்கையை குறைக்கின்ற ஒரு தீர்மானம் நிச்சயமாக இந்த மாவட்ட ரீதியாக பிரதேச சபை ரீதியாக இருக்கின்ற அது எந்த இனமாக இருந்தாலும் சரி சிறுபான்மையினராக இருக்கின்றவர்களுக்கு பாரிய பாதிப்பை தரப்போகிற விடயமாக இது அமைகின்றது. நாங்கள் பல விடயங்களை தேர்தல் ஆணையாளரோடும் அரசு அதிபரோடும் பேசியிருக்கின்றோம். ஆனால் முன்னேற்றகரமான செயற்பாட்டை நாங்கள் காணவில்லை. எனவே இந்த தேர்தல் முறையானது நிச்சயமாக ஒரு லஞ்ச ஊழலை ஊட்டுகின்ற ஒரு தேர்தலாக இது அமையும். இருக்கின்ற வட்டாரங்கள் குறைக்கப்பட்டிருக்கின்றன. உண்மையிலே ஒரு பெரும்பான்மையாக வெல்லக்கூடிய கட்சி அந்த ஆட்சி அதிகாரத்தை செலுத்த முடியாத ஒரு சூழல் இருந்து
கொண்டிருக்கின்றது.
நாங்கள் சொல்லுகின்றோம், உண்மையிலே இந்த நாட்டின் ஜனநாயகம் நிலைநிறுத்தப்பட வேண்டும் என்ற அடிப்படையில் இந்த உள்ளாட்சி மன்ற தேர்தல் நடைபெற வேண்டும். அது அவ்வாறு இருக்கின்ற பொழுது எங்களுடைய கௌரவ உறுப்பினர் நேற்றைய தினம் இந்த பாராளுமன்றத்திலே கௌரவ உறுப்பினர் முசராப் அவர்கள் ஒரு கருத்தை முன்வைத்திருந்தார். கௌரவ உறுப்பினர் சாணக்கியன் அவர்கள் அடிப்படை இல்லாமல் சில கருத்துக்களை முன்வைத்த விடயம் பேசப்பட்டிருந்தது. கல்முனை விடயம் சம்பந்தமாக கௌரவ உறுப்பினர் அவர்களே, கல்முனை வடக்கு பிரதேசம் என்பது 1989 ஆண்டிலிருந்து 1993 ஆண்டு வரைக்குமான காலத்திலே அது உபபிரதேசமாக தான் இருந்தது. இப்பொழுது அது உண்மையிலே இந்த 93 ஆண்டு 7 மாசம் 28 திகதி அமைச்சரவை தீர்மானம் எடுக்கப்பட்டு அது சரமயத்தப்பட்டுவிட்டது. ஆனால் இந்த நாட்டிலே மாறி மாறி வருகின்ற அரசாங்கத்தோடு இணைந்து முஸ்லிம் அரசியல்வாதிகள் அவர்கள் சமூகத்தின் பிரச்சனை அல்ல, அவர்களுக்கு வாய்ப்பை பயன்படுத்தி அந்த சமூகத்தை குறிப்பாக தமிழ் சமூகத்தை நாங்கள் ஒரு நீண்டகால போர் சூழலை சந்தித்தவர்கள் என்ற அடிப்படையில் எங்களுக்கு எந்த விதமான நியாயமும் எங்களுடைய இலங்கை நாட்டிலே தமிழர்களுக்கு கிடைக்கப்படுவதில்லை. அவ்வாறான சூழல்களை எல்லாம் பயன்படுத்தி அந்த அதிகாரங்களை முடக்கிக் கொண்டிருக்கிறீர்கள், இதுதான் உண்மை. ஆகவே இந்த 93 ஆண்டு 7 மாசம் 28 திகதி எடுக்கப்பட்ட அமைச்சரவை தீர்மானம் எங்கள் கைகளிலே இருக்கின்றது. நாங்கள் இறுதியாக ஒரு முடிவு எடுத்திருக்கின்றோம். எந்த இனமாக இருந்தாலும் சரி நாங்கள் ஒரு சமூக ரீதியாக பிளவுகளை ஏற்படுத்துகின்ற எந்த அரசியலை நாங்கள் முன்னெடுக்க மாட்டோம். இதனை நீங்கள் தெளிவாக புரிந்து கொள்ள வேண்டும். இந்த நாட்டிலே நாங்கள் இப்பொழுது அரசியலை செய்துவிட்டு வெளியேறி விடலாம். சிங்கள மக்களும் தமிழ் மக்களும் முஸ்லிம் மக்களும் இந்த நாட்டிலே நிலையாக வாழத்தான் போகிறார்கள். ஆகவே இந்த கல்முனை விடயம் என்பது திட்டமிட்ட ஒரு சதி. இந்த நாட்டில் இருக்கின்ற தலைவருக்கும் அதற்கு ஒரு தீர்மானம் எடுக்க முடியாத ஒரு சூழல், அதை போன்று பிரதமர் அவர்களுக்கும் எடுக்க முடியாத ஒரு சூழல். ஏன் அவ்வாறு அவர்கள் எடுக்கவில்லை என்றால் எந்த அரசாங்கம் வந்தாலும் கைகளை உயர்த்திக் கொண்டு அமைச்சு பதவிகளை எடுத்து தன்வசப்படுத்தி தம் சார்ந்த சமூகத்திற்கு பணி செய்கின்ற ஒரு விடயமே.
உங்களுடைய காலம் முடிந்துவிட்டது.
மாகாணத்திலும் மாவட்டத்திலும் இருந்திருக்கின்றது. எனவே நாங்கள் எதிர்காலத்திலாவது, நான் சொல்லுகிறேன், நானும் அரசியலில் இருந்தவன், எதிர்காலத்திலாவது இந்த சமூகங்களை இணைத்து பயணிக்கக்கூடிய அரசியல்வாதிகளை உருவாக்கி இந்த சமூகங்களை கட்டிக்காக்க வேண்டும் என்ற அந்த செய்தியை கூறி அமர்கின்றேன். நன்றி.
ஹானரபிள் குணதிலக ராஜபக்சே
கடுவில் மூலாசன ஜர்மன் தித்துமணி ஜனதாவிற்கு பெருமுனே ஆசீர்வாதே எதா மே ரட்ட ஆரம்பக்கல அரகலி பிரதிபலியா கட்டியட்டு ரட்ட ஆராஜிக்க அவஸ்தாவே ஆர்த்திகத்தின் හට බංකුලුත් වෙච්චි අවස්ථාවේ තමයි වර්තමාන ජනාධිපතිතුමා ඒ අභියෝගය බාරගෙන මේ රට ඉස්සරහට ගෙනියන්න කරපු වැඩපිළිවෙලේ ප්‍රතිඵල අපිට මේ වෙනකොට දැනමින් පවතිනවා. අපේ රටට අද වෙනකොට 360-65 තිබ්බූ ඩොලර් එක 300 දක්වා අද අඩුවෙලා තියෙනවා. ඒ වගේ අපේ රුපියල ඉහළට ගිහිලා තියෙනවා. මේ වගේ ප්‍රතිලාභ හෙට අනිද්දා අපේ ජනතාවට භුක්ති විඳින්න ලැබෙනවා. ගෑස් ටික අඩුවේ, ඉලෙක්ට්‍රිසිටි ටික අඩුවේ. ඉතින් මේවට දරාගන්න බෑ අද සජබේ සහ ජීපී ඒ සමහර කොටස් වලට. ඒ නිසා මම විශ්වාස කරන හැටියට අපි රට යහපත් අතට හැරමින් සිටින අවස්ථාවේදී අපිට මතකයි ඔය ජීපී එකේ සහෝදරයෝ එදා කිව්වා අපි විදේශගත මේ රටින් බැහැර වෙච්චි ඒ ශ්‍රමිකයන්ද මේ රටට ඩොලර් එවන්න එපයි කියලා. නමුත් අද වෙනකොට ඒ ජීපී කියපු කතා ඒ අය අහන්නේ නැතුව අපේ රට ශක්තිමත් කරන්න අද ඒ අය ඩොලර් එවන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා මේ අය එදා බදු වැඩි කරන්න එපා කියලා කෑ ගැහුවා. ණයට ගන්න එපයි කියලා කිව්වා. සහන ආධාර කපන්න එපයි කියලා කිව්වා. ඉතින් අපි ඒ වෙන විටත් බිලියන 60ක් අපි රට ණය වෙලයි හිටියේ. එතකොට මේ බිලියන 60ට ණයට වඩා එදා ජීපී එක කොටි සස්තවාදීන් මේ රටට කළ හානිය නිසා බිලියන 200කට වඩා වැඩි මේ රටට කරපු හානිය. ඒ නිසා මේ ජීපී සහෝදරයන්ද එල්ටිඩි සහෝදරයන්ද ජනතා ශාපයෙන් ගොඩේන්න කවදාවත් බෑ. මට මතකයි බෞද්ධයෙක් හැටියට එදා ඒ අති උතුම් ශ්‍රී දළදා මාලිගාවට පළවෙනිම පහර දුන්නේ 89 ජනතා විමුක්ත ප්‍රමුණ. ඒකේ ශාපය ඒ අයට වැඩි කල් යන්නේ නැහැ. ඒ ශාපය අයට ලැබෙයි. එයාගේ වැඩිමහල් සහෝදරයා තමයි එල්ටිටී. මන් දන්න විදියට 76 තමයි ජනතා විමුක්ත ප්‍රමුණ මේ රට විනාශ කරන්න පටන් ගත්තේ. එල්ටිටී එක මං හිතන්නේ 1975න් පස්සේ. ඒකයි මම එල්ටිටී කියන්නේ ජනතා විමුක්ත ප්‍රමුණ කියන්නේ එල්ටිටී වැඩිමහල් සහෝදරයා කියලා. ඒ නිසා එදා මේ දෙගොල්ලොම දස්තවාදියෝ, දෙගොල්ලොම එකයි. එදා ජනතා විමුක්ත ප්‍රමුණත් සීදාල්දා මාලිගාවට පහර දුන්නා, එල්ටිටී එකත් පහර දුන්නා. එතකොට මේ දෙගොල්ල අතරේ වෙනසක් අපි දකින්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ කවුරු ඡන්දයක් ඉල්ලන වෙලාවක් නෙවෙයි. විපක්ෂයෙන් ගෙනාපු මේ පළාත් පාලන මැතිවරණ ඉල්ල ගෙනාපු මේ විවාදය මේ රටේ මිනිස්සු ඉල්ලන දෙයක් නෙවෙයි. රටේ මිනිස්සු මේ වෙලාවේ ඡන්ද ඉල්ලන්නේ නැහැ. දැන් රට යහපත් අතට හැරමින් පවතින මේ වෙලාවේ රටක් හැටියට, ජාතියක් හැටියට අපි ඔක්කොම එක අහුනොත් අපිට මේ ඉදිරියේ තියෙන බිලියන 60 ගෙවෙන එක අපිට එච්චර දෙයක් නෙවෙයි. ඒ නිසා අපි අයගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපිට ඡන්ද එපා. ඡන්ද නිවෙලාවට තියමු. රට ස්ථාවර තත්ත්වයටපත් වුණාම අපි ඡන්දේ තියලා බලමු. එතකොට අපිට පුළුවන් අපේ පක්ෂ නායක වෛද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පළාත් පාලන ආයතන 370 ජයග්‍රහණය කරන හැටි අපි කියලා දෙන්නම්. ඒ නිසා මේ මැතිවරණ වලට බය පක්ෂයක් නෙවෙයි අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාපේ ආණ්ඩුව. ඒ නිසා අපි එයාට මතක් කරනවා. මට මතකයි මේ ජේවි සහෝදරයෝ එදා මහනුවර දිස්ත්‍රික්කයට කිව්වේ මහනුවර කියලා නෙවෙයි විශාලා මහනුවර කියලා. අර බුදුන් වහන්සේ වැඩ ඉඳ කාලේ විශාලා මහනුවර තුම්බිය තිබුණා. ඒ තුම්බිය අපේ මහනුවරක් තිබුණා මේ ජේවි කාලේ. සමහරු මහනුවර කුණ්ඩසාලේ හාරිස්පත්තුර කිව්වේ වඩමාරච්චිය කියලා. අපි දැක්කත් තැන් තැන්වල ඒ මිනි පිලිස්සෙන හැටි, ඒ දුකද අපි හොඳට අත්විඳ මිනිස්සු. මම මතක හැටියට මගේ ගමේ එක පවුලක එක දවසේ 8 දෙනෙක් සහෝදර සහෝදරියෝ අම්මා තාත්තාදලු මරා දැම්මා. කරුණාතිල කියලා මහත්තයෙක්, හොඳ මහත්තයෙක්. එයා මහජන එක්සත් ප්‍රමුණින් තරං කළ මහත්තයෙක්. එයා ඇතුලේ මුළු පවුලම මේ ජනතා විමුක්ති ප්‍රමුණේ ත්‍ස්තවාදීන් විසින් ඝාතනය කරා. ඊට සතියකට පස්සේ තව 7 දෙනෙක් එකතන
ඝාතනය
කරා. මේවට බීසුණු කට්ටිය තමයි අද මාලිමාව හරහා ඡන්දෙ ඉල්ලන්න යන්නේ. හැබැයි අපේ පැතිවල නම් මිනිස්සු කියනවා ගෙවල් වලට එනකන් ඉන්නේ උඹලා අපේ මරපු අම්මා තාත්තා අයියා මල්ලි ගෙනල්ලා දීපල්ලා එතකොට උඹට අපි ඡන්ද දෙන්නම් කියන තත්ත්වෙට අද ගමේ මිනිස්සුල හැත්තිවල ඉන්නවා. ඒ නිසා ඒ කට්ටිය හිතන තරම් එන මැතිවරණයකදී ඒ බලාපොරොත්තු වෙන ඡන්ද ඒගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. ජනතාව දැන් මේකේ සත්‍ය තත්ත්වේ ජනතාව අවබෝධ කරගෙන ඉන්නවා. ඒ නිසා ඉරිසියාවෙන් ක්‍රෝධෙන් අද වපුරවපුර ඉන්න ජාතියක් බවට පක්ෂයක් බවට අද ජනතා විත් බෙරමුණ සහ සජවේ පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ අයට කියනවා 71 බීසනේ 88 89 බීසනේ මේ තුලින් මේ රටට කළ විනාශය ජනතා විත් බෙරමුණ ඒ පිළිමදව අපේ වැඩි හිටියෝ හිත අනිද්දා වෙනකොට ගම් වලට එනකොට මතක් කරලා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකම පළාත් පාලනය ගැන කියනකොට මමත් පළාත් පාලන ආයතනයක සභාපති වූ එක් වශයෙන් හිටියා. 1991 සිට දිගටම හිටපු කෙනෙක්. එදා අපි දන්නවා බලන්න මේ මැතිවරණය කොච්චර මේ සභිකයන් ගේම සඳහා 8000 මෙවර ඉන්න නියෝජිතව 8708ක්. මේක වැඩි රටට බරක්. අපේ ආර්ථිකයට බරක්. එඳා මේක අඩු කරන්න ඕනේ. භාගයට භාගයක් අඩු කරන්න තමයි කියලා තියෙන කොමිෂන් ඔක්කොම කියලා තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ මේ බර අපි අඩු කරගන්න හොඳම වෙලාව. ඒ නිසා මේක රටට මේ අයට ගෙවන්න තියෙන මුදල බලපුවාම මාසයකට ගෙවන්න ඕන සභාපතිවරුන් උපසභාපතිවරුන් සභිකෙන් 8028 වෙනුවෙන් මිලියන
ගරු මණ්ඩලතුමා ඔබතුමාගේ කාලය අවසන්
කරන්න ඕන මාසයකට. ඒකට අවුරුද්දකට ගෙවන්න ඕන අවුරුදු පහකට ගෙවන්න ඕන මිලියන 8143ක්. මේ කොහෙ තියෙන සල්ලිද? ඒ නිසා මේවා ගෙවන්න මේ අවස්ථාවේ මේ රටට ඒ තරම් හොඳ තත්ත්වයක් තාම නැහැ. දැන් හොඳ තත්ත්වයක් ඇති වෙමින් පවතිනවා. ඒ නිසා අපි මේ අවුරුද්දේ ඡන්ද නොතිබ්බට කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු එක තරහක් නැහැ. මිනිස්සු දැන් සත්‍ය අවබෝධ කරගෙන ඉන්නවා. ඒ නිසා ওই ජනතා විත් බෙරගෙන ආකාරයට මං හිතන්නේ මිනිස්සු එකට උත්තර දෙන්න දැන් ලැහැත්තිලා ඉන්නවා. ඉතින් අපි අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපිට අපේ රට මේ ඔක්කොට වඩා අපිට වටිනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ බර අඩු කරගන්න මේ සභික සංඛ්‍යාව අඩු කරගන්න අපි රජයට යෝජනා කරන්නේ සීමා නිර්ණය ගෙනල්ලා මේ පළාත් පාලන පරත පරිසංස්කරණය කරලා අපි රට හොඳ තත්ත්වයකට පත් වුණා. අපි ඡන්දයක් තියමු. එතකන් අපි රට හදමු. මේ රට අද ලෝකේ ඉස්සරහට ගිය රටක් විදිහට ගන්න අපි සියලු දෙනාම එක්කහුවල වැඩ කරමු කියලා මං ඉල්ලා සිටින්මින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොන්රබල් සරත් කුමාරසිරි ඔබතුමාට මිනිත්තු 6කට කාලය.
විනාඩි 8ක් නෙමෙයිද මං කරු මුලාසනාරුට මන්තුතුමනි.
නෝ විනාඩි 6ක්.
ඔව්. කරු මුලාසනාරුට මන්තුතුමනි. මේ රටේ මහනගර සභා 24ක් ඒ වගේම නගර සභා 41ක් ප්‍රාදේශ සභා 275ක් 340ක් මුළු පළාත් පාලන ආයතන ඒ වගේම මුළු සභිකයන් ප්‍රමාණය 8708ක්. ගරු මුලාසනාරූඪ මණ්ඩිතුමනි මට හිනහා යනවා. මම මේ පාර්ලිමේන්තු නියෝජනය කරේ නැහැ. පහුගිය පළාත් පාලන මැතිවරණය තියෙනකොට මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු මණ්ඩුරු විශාල ප්‍රමාණයක් දැන් අද කතා කරා. මේගොල්ලෝ කතා කරන්නේ කටින්ද පිටිපස්සෙන්ද කියන එක ගැන මට හරි පුදුමයක් තියෙනවා. මොකද ඒකට හේතුව මේ පළාත් පාලන මැතිවරණ සභිකයන් 8708ක් ගේනකොට මේගොල්ලෝ නිදාගෙනද හිටියේ පාර්ලිමේන්තුවේ? අද කියනවා මේ 8708 වැඩි කියලා. ඒක අපිට තේරෙනවා. හැබැයි එදා බූරුව වගේ හිටියේ ඒගොල්ලෝ තේරුන්නේ නැද්ද එදා මේක? එදා නේද මේක තිබ්බේ මේ 8708 අඩු කළ පළාත් පාලන මැතිවරණ තියන්න? අද මහ ලොකුට කෑ ගහනවා මෙතන ඉඳගෙන ඔක්කොම එකතුල මේ 8708 වැඩි කියලා. ඒක අපිට හොඳට තේරෙනවා වැඩි කියලා. හැබැයි මට පුදුමය එදා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ පළ ගෙනල්ලා සම්මත කරලා තමයි මේ පළාත් පාලන මැතිවරණය තිබ්බේ. එදා මම පාර්ලිමේන්තු නියෝජනය කරේ නෑ. හැබැයි නියෝජනය කරපු අය අද කියනවා මේ 8708 වැඩි කියලා. ඉතින් එදා මොකද්ද කරේ? එදා නිදාගෙන හිටියේ උගල මේ පරත දානකොට මේක සම්මත කරනකොට. ඉතින් ඒ නිසා 8708 වැඩි අපි ඒක පිළිගන්නවා. හැබැයි මේ වෙනකොට පළාත් පාලන මැතිවරණේ තියන්න මැතිවරණ කොමිසම මේ වෙනකොට සියලු කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම අධිකරණයේ කියනවා මැතිවරණේ තියන්න මුදල් දෙන්න කියලා. හැබැයි ආණ්ඩු පක්ෂ මණ්ඩලු කියනවා ජනතාව ඡන්දයක් කිල්ලන්නේ නැහැ කියලා. ජනතාව කෑකගහ ඡන්දයක් ඉල්ලන්නේ නැහැ තමයි. හැබැයි පළාත් පාලන මැතිවරණේ තියන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ගිය 2022 මාර්තු 19 වෙනකොට පළාත් පාලන මැතිවරණේ කාලය ඉවරයි. අමාත්‍යවරයාගේ බලතල අනුව තමයි නැවත වසරකට දීර්ඝ කරන්නේ. එහෙනම් මේ මාර්තු 19 වෙනකොට පළාත් පාලන මැතිවරණේ කාලය අවසන් වෙනවා. ගරු මන්ත්‍රීතුමනි පළාත් පාලන ආයතනය කියන්නේ උපන් තැන ඉඳලා මරණ මංජකේ දක්වා සේවක නිස්ථානයක්. අපි දන්නවා පළාත් සභාවට මෙච්චිද? එදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමයි පළාත් සභා මැතිවරණය විනාශ කරේ. පළාත් සභා මැතිවරණය කල් දැම්මේ. පළාත් සභා මැතිවරණය හැංගුවේ. හැබැයි අදත් හදන්නේ මේ පළාත් පාලන මැතිවරණය හංගන්න නම් ඒකට අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා රටේ ජනතාව පළාත් පාලන මැතිවරණය කිල්ලනවද නැද්ද කියන කාරණාවට වැඩිය මේ මාර්තු 19 වෙනකොට පළාත් පාලන සභිකයන්ගේ කාලය අවසන් වෙනවා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකකට
කරුණාකරලා අපි ගෞරවයෙන් ඉල්ලනවා පළාත් පාලන මැතිවරණය තියන්න ජනාධිපතිතුමාට ඕන ඕන විදිහට මේ තීන්දු తీරන ගන්න බෑ. මේ රටේ නීතියක් කියලා එකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම අද උදේ වෙනකොට විනාඩි 8යි හවස වෙනකොට විනාඩි 6යි. මේක තමයි අපේ බොහොම අවාසනාව සිද්ධිය. මම හැමදාම කියනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි පොයින්ට් ඔෆ් ඕඩර් කිය කිය එහෙන් ඉල්ලනවා මෙහෙන් ඉල්ලනවා. හැබැයි අපි හැම වෙලාවෙම කරදර කරන්නේ නැහැ. හැබැයි අපි කතා කරන්න ගියාම අපට කාලෙ මදි. විශේෂයෙන් මේ පාර්ලිමේන්තු එක කාරණාව සිහිපත් කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද විශේෂ භාර අමාත්‍යතුමා මෙතන නොහිටියත් කියන්න ඕනේ බහුකාර්ය සංවර්ධන නිලධාරී 35,000ක් මදවගත්තා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් අද රුපියල් 22,000ක් වගේ සුළු මුදලකටයි ඔවුන් අද සේවය කරන්නේ. අද අනුරාධපුර යාපනයේට ඒ සේවය සඳහා යාපනයට දාන්න අද කටයුතු කරගෙන යනවා. ඒ නිසා විශේෂ භාර අමාත්‍යතුමා මෙතන නොහිටියත් කරුණාකරලා මම එතුමාගේ අවධානය යොමු කරනවා. යාපනයට දාන්න ඒ බහුකාර්ය සංවර්ධාරී ඔවුන් ස්ථීර වෙලා නැහැ. නමුත් යාපනයේ ප්‍රදේශයට අනුරාධපුර කිලෝමීටර 220ක් තියෙන යාපනයට ඔවුන් කොහොමද යාපනයට ගිහිල්ලා ඒ සේවය ඉටු කරන්න කියන කාරණාව පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා බහුකාර්ය සංවර්ධාරීගේ විශේෂ භාර අමාත්‍යතුමා හැටියට එතුමා ඉන්නවා. අපේ රාජ්‍ය අමාත්‍යතුමා මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකර මේක නවත්තලා දෙන්න කියන කාරණාව.
විශේෂයෙන්ම ගරු බන්දුල ගුණවර්ධන ඇමතුමා වෙනුවෙන් කියන්න ඕනේ ඒ අය එහෙම ස්ථීර කිරීම පිළිබඳව අපි කවුරුත් ඔබතුමත් මමත් අපි සතුටු වෙන්න ඕනේ. මොකද ඒ අය 37,000 වැටුපට තමයි ස්ථීර කරන්නේ. අනික දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ සේවකයෙකුට යන්න පුළුවන් දුම්රිය රියදුරු දක්වාම උසස් වීම දක්වාම යන්නත් පුළුවන් විදියට තමයි ඒක හදලා තියෙන්නේ. එක තැනක තියාගන්න බෑ මේ පිරිස්. ඒ අවශ්‍ය සේවා ස්ථානවලට යවන්න ඕනේ. ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා. ඔබ කියන දේ පැහැදිලි. නමුත් ඒ අය සේවය ස්ථීර කරලා දාන්නේ අර 20,000 පරිඩේට නෙමෙයි.
නෑ ගරු මේ නියෝජ්‍යවත්තුමනි මේ මම කියන කාරණාව ඔවුන් ස්ථීර කරලා නෙමෙයි. ඔවුන් යාපනයේ පළාත් පාලන ආයතන වලට ස්ථීර කරන්න පුළුවන් කියලා යවන්න හදනවා. ස්ථීර කරලා නෙමෙයි ඔවුන් මේ පළාත් පාලන ආයතන වල අපේ පුරප්පාඩු නෑ කියලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔවුන් යවන්න හදනවා යාපනයේ දිස්ත්‍රික්කයට. ඉතින් මේ අපි අහන්නේ රුපියල් 22,500කට කොහොමද යාපනයට ගිහලා මොන් වැඩ කරන්නේ? ඒ පිළිබඳව මම ඉල්ලීමක් කරනවා ඔබතුමා සොයලා බලන්න කියලා. අවසාන වශයෙන් මම එක තව එක ඉල්ලීමක් කරන්න
ඕනේ. කාලය අවසානයි.
ඔව් අවසාන කරනවා ගරු මුලාසනාරුට මන්ත්‍රීතුමනි. මම අද උදේත් අපි කුෂිකල්පය මන්ත්‍රීතුමාගෙන් ඉල්ලීමක් කරා. අද මේ වෙනකොට වී අස්වැන්න නෙලනවා. දැන් රොෂාන මන්ත්‍රීතුමා ඉන්නවා මෙතන. රොෂාන මන්ත්‍රීතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගිය සතියේ ගියා එතුමා දැක්කා. දැන් වී අස්වැන්නු නෙලනවා. හැබැයි අවාසනාව මේ ගොවියන්ගේ අවාසනාවන්ත කම කියන්නේ මේ වෙලාවේ අස්වැන්න ටිකක් ලැබිලා තියෙනවා. හැබැයි මේක අලෙවි කරගන්න බෑ. අමුයෙන් ගන්න රුපියල් 70යි. වේලිච්ච වීචිනේ එකක් රුපියල් 90යි ගන්න. ඉතින් කරුණා කරලා දැන් උදේ අමරවීර අමාත්‍යතුමා කිව්වා ප්‍රාදේශීය ලේකම්ලට දිස්ත්‍රික් ලේකම්ලට බලය දීලා තියෙනවා කියලා. හැබැයි පස්සේ තියෙන්නේ ඒක හරියට කෙරෙන්නේ නැහැ. ඒ වී මිලදී
ගැනීම
අඩාල වෙලා තියෙනවා. කරුණා කරලා මේ පිළිබඳව සොයා බලන්න කියන ඉල්ලීම මම ගෞරවයෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. හොනබල් රොසාන් රණසිංහ ඔබතුමාට මිනිත්තු 13ක්.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි නිදහස ලැබලා වසර 70කට වැඩි කාලයක් වසර 75ක් ගත වෙන මොහොතක දන්නවා මේ වසර 75ක පාලනේ අපි බාර ගන්න විට අපේ රට ඩොලරයට සාපේක්ෂව රුපියල් 3ක වැනි අගයකත් 1977 වන විට රුපියල් 7ක පමණ තත්ත්වයක තමයි අපේ ආර්ථිකය ශක්තිමත් වෙලා තිබෙන්නේ. ආසියාවේ දෙවෙනියා විදියට තමයි ජපානයට පමණයි ආර්ථික වශයෙන් අපි දෙවනි වුණේ. එහෙම රටක් බංකොලොත් භාවයට පත් වුණා. ඒ වගේම අපි අනිත් පැත්තෙන් දකිනවා රුවන්ඩාව, ඉතියෝපියාව වැනි අර්බුදකාරී අන්ත දුගී දුප්පත් රටවල් අද වේගෙන් ආර්ථික වශයෙන් දියුණු වෙලා නිසි සැලැස්මක් ඇතුව ඒ රටවල් ඉදිරියට යන. අපි පසුගිය 2022 මාර්තු මාසේ ඉඳලා දැඩි දුෂ්කරතා ගණනාවකට මුහුණ දුන්නා. එක පැත්තකින් තෙල් පෝලිම, අනිත් පැත්තෙන් ගෑස් බෝතලේ නැතුව, දරුවගේ කිරිපිටි ටික නැතුව, ගොවියට පොහොර ටික ගන්න විදියක් නැතුව ආර්ථික අර්බුදයකට අපි මුහුණ දුන්නා. ඒකේ ප්‍රතිඵලයේ ඒ තැනට ආවේ වසර 30ක් එක පැත්තකින් LTT මේ රටට කලතුර විනාශයක්, 88-89 තුල ඇතිවෙච්චේ කැරැල්ලෙන් රාජ්‍ය දේපල ගිනිපත් කළා ආර්ථිකය වහලා දැමීමේ ප්‍රතිඵලත්, ඒ වගේම යම් යම් කාලවල ගත්ත තීන්දුව තීරණ නිසා දේශපාලනික වශයෙන් ඒ සියල්ලේම එකතුවක් විදියට තමයි අපි දකින්නේ මේ විනාශයට මුල. ඒකට ආසන්න වශයෙන්ම සිද්ධියක් විදියට අපි දකිනවා කොවිඩ් වසංගතයත් එක්ක වසර 2ක් ආදායමක් නැහැ, තියෙන දේ විකුණගෙන කනෝ වගේ තියෙන දේ තමයි අපි භුක්ති විඳගෙන හිටියේ. නිසා ගොවියත්, ධීවරයත්, කම්කරුවත්, ව්‍යාපාරිකයා මේ සියලු අංශම පසුගිය කාලේ මාර්තු මාසේ 2022 සම්පූර්ණයෙන්ම කඩා වැටලා තිබුණා. මේක තමයි යථාර්ථය. එතන ඉඳලා ක්‍රමක්‍රමයෙන් දිනෙන් දින ගත්තහම අද අපට සුබවාදීව, ධනවාදීව හිතන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මෙහෙමෝතේ නොලැබුණත් තවමත් ලැබිලා නැහැ, ඉදිරියේදී ලැබේවි. එකඟත්වයේ ලැබිලා තියෙන එකත් එක. හැබැයි අදටත් ඒ නැතුවත් ප්‍රධානම බහුපාර්ශීය ආයතන වලින් ගත්ත ණය මුදලු ගෙවන ගමන් අද රුපියල ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම පොලී අනුපාතය යම් මට්ටමකට අඩු වෙලා තියෙනවා. තව අඩු වෙන්න ඕන අනිවාර්යයෙන්ම ව්‍යාපාර කරන්න නම්. ඒකේ තර්කයක් නැහැ. තනි ඉලක්කමට පොලිය ගේන්න ඕන. ඒ වගේම තමයි කොටස් වෙළඳපළ ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම විදේශ සංචිත ඉතාම පහළ මට්ටමක තිබිලා අද ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම අපනයන ශක්තිමත් වෙලා තියෙන්නේ. සම මෙන්න මේ කාරණා ටික ගත්තහම අපට ආර්ථිකය පිළිබඳව ලොකු විශ්වාසයක් තියන්න පුළුවන්. අපි බලාගෙන ඉන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට යම් මුදලක් ලැබේවි, නැවත මේ මතම ඉස්සරහට යන්න පුළුවන්. බෑ. එහෙමනම් දේශපාලනයෝ අපි කියනවා වගේ දේශපාලඥයා බොහොම පුළුල්, එවැගේම රට ගැන හිතලා ජනප්‍රිය නොවන රටට හොඳ වෙන තීන්දු ගන්න කටයුතු කරන්න වෙනවා. මෙතනදී අපි දකිනවා යම් යම් දේශපාලනික කණ්ඩායම් හොඳ දෙයකත් කකුලෙන් අදින්න පුළුවන්. කොච්චර හොඳ දෙයක් කරන්න හැදුවත් ජනතාව කුපිත කරන්න පුළුවන්. හැබැයි බහුතරයක් ජනතාව තේරුම් අරගෙන ඉන්නවා කළ යුත්තේ කුමක්ද කියන. ඒ වගේම තමයි රාජ්‍ය සේවයත් මම කියනවා වගේ රාජ්‍ය සේවයේ අවංකව වැඩ කරන පිරිසක් ඉන්නවා. හැබැයි අර අදටත් මේ රාජ්‍ය සේවයේම සමහර නිලධාරී මහත්තුරුමාත් එක්ක කියන්නේ ඔය පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරන අයගේ අතරේ අදටත් ඉන්නවා හොරට ඕටි එක ලියාගෙන පැය 120 30 මුදල් ගන්න. මේක තමයි යථාර්ථය. ඉතින් ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා මහජනතාව විදියට අපි ගත්තොත් රාජ්‍යයෙන් ලැබෙන මුදල් සමහරු ඉන්නවා මධ්‍යම රජයෙනුත් ගන්නෝ, පළාත් සභාවෙනුත් ගන්නෝ, තව ස්වේච්ඡා සංවිධානයක් තියෙනවා නම් එතනිනුත් ගන්නෝ. ඒ අයගේ ජීවිකාවම ගෙවන්නේ අර අන් සියලු දෙනාට එන මුදල් ටිකත් එකතු කරගෙන. ඉතින් මේකත් තාම අපි දකින්නේ නැහැ වෙනස් වෙලා තියෙන. අපේ රටේ එක් එක් පුරවැසියා හිතන්නේ මම ඇරෙන්න රටම වෙනස් වෙන්න ඕන කියලා. මම හැර සියලු දෙනා වෙනස් වෙන්න ඕන. මම හැර සියලු දෙනා වැඩ කරන්න ඕන. මම හැර. එතකොට හැමෝම හිතනවා නම් මම හැර හැමෝම වැඩ කරන්න ඕන කියලා. හැමෝම හිතනවා නම් මම හැර ක්‍රමයේ වෙනසක් කරන්න ඕන කියලා. අර කවදාවත් බෝඩ් එක අල්ලගෙන හිටියට මේ රට වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්නත් බෑ. නිසා මේ තමයි හොඳම අවස්ථාව අපි රටක් විදියට වෙනස්ව සිතලා රටට සුබදායි තීන්දු තීරණ අරගෙන රටේ සම්පත් තියෙනවා නම් මේ සම්පත් ටික රාජ්‍ය සම්පත් වේවා, මේවා කොහොමද අපි ආරක්ෂා කරගෙන අපි දිවාරෑ මහන්සි වෙලා මේවා ලාභ ලබන ආයතන බවට පත් කරන්නේ. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ආයෝජකයෙක් ගෙනල්ලා අපේ රට දියුණු කරන්න පුළුවන්, ඒ ආයෝජකයාගේ ලාභාංශ කොහොමද අප රට තුළම මේ රටේ දියුණුව වෙනුවෙන් පුළුල් කරන්නේ, සේවාංශය, සංචාර කර්මාන්තය, ඒ වගේම නිෂ්පාදන අංශය, කෘෂිකර්මාන්තය කියන අංශ හතරම තියෙන මේ පිම්බීම තුල ඇයි අපිට මේක දියුණු කරන්න හැකියාවක් නැත්තේ කියන ඒ තර්කය අපි අරගෙන ඉදිරියට ගියොත් මේ රට ගොඩ දාන්න පුළුවන්. අපි දන්නවා ගොඩාක් ලෝකේ රටවල් ගත්තාම මේ දිනවල කොරියානු රාජ්‍යයෙන් කණ්ඩායමක් ඇවිල්ලා කිව්වා අපිට තියෙන මානව සම්පත විතරයි. අපිට තියෙන මානව සම්පත විතරයි. හැබැයි ඔබට ගොඩක් ස්වභාවික සම්පත් තියෙනවා. ඒ නිසා මේ ස්වභාවික සම්පත් එක්ක භූමියේ පිහිටීමත් එක්ක සාගරයේද ගොඩබිමද පාවිච්චි කළා අපිට මේ රට දියුණු කිරීමේ ක්‍රමවේදය අපි දැන් අපි හොඳටම ඇති. අපි වැටලා හිටියා නැගිටින්න යුගයයි කියන එක තමයි විශේෂයෙන්ම අපි මෙතනදී දකින්නේ. ඒ වගේම තමයි අපි දන්නවා දැන් ගත්තහම මැතිවරණ සම්බන්ධයෙන් කතා කරනවා. මේ මැතිවරණ වලදී විශේෂයෙන්ම අපි දකින්නේ මැතිවරණ පවත්වන්න ඕන එක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මැතිවරණ පවත්වද්දී ඕනම වෙලේක මම දකින්න මම එදත් කිව්වා අදත් කියන රටක මේ වෙලාවේ අනාගතයේ ඉස්සරහට ඕන මේ වෙලාවේ රට ස්ථාවර කළා ඊට පස්සේ රටේ පාලනය කාටද බාර දෙන්නේ කියන රටේ නායකත්වය එහෙම නැත්නම් රටේ පාලනය තීන්දුව කරන්න ජනතාවට ඉඩ දෙන මැතිවරණ තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කියන එක තමයි අපි දකින්. ඒ වගේම තාරුණ්‍ය වැඩියෙන් දේශපාලනයට එන්න ඕන, නවකෙයින්ට ඉඩ දෙන්න ඕන, අලුත් දැක්මක් ඇතුව හිතන ප්‍රායෝගිකයට ඉඩ දෙන්න ඕන. එහෙමනම් මෙන්න මේ තුල තාරුණ්‍යයටත් පළාත් පාලන ආයතනය තුල පමණක් නෙමෙයි පළාත් සභාව තුලත් 125%කවත් අවම නියෝජනයක් තිබිය යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය. කාන්තාවන්ටත් ඒ වගේම වැඩිතනක් දෙන්න අපි කටයුතු කළ යුතු වෙනවා. එනිසා මේ යන ගමන තුල අපි දකිනවා දැන් සංචාර කර්මාන්තයේ වේගෙන් රටට ගලාගෙන එනකොට තැන්තැන් වල කුමන්ත්‍රණකාරී ලෙස
තව විනාඩි දෙකකට කාලය.
තැන්තැන් වල කුමන්ත්‍රණකාරී ලෙස එක් එක් අනවශ්‍ය ලෙස උද්ඝෝෂණ පවත්වලා එහෙම නැත්නම් වැඩ වර්ජන වලට ගිහිල්ලා අපි අපේ රටටම අපේ අනාගත පරපුරට වෛර කරන අපේ අනාගත පරපුරේ අනාගතය ආඝාතයට දාන මේ රටේ ගොඩනැගීගෙන එන ආර්ථිකය නැවත කඩාවැටෙන මේ රටට දැන් වේගයෙන් ඇදීගෙන එන සංචාර කර්මාන්තය තුල අපේ රටට එන ඩොලර් ටික නවත්තන අපරාධකාරී ක්‍රියා සඳහා සහභාගී වෙන්න ඉපයි කියන එක තමයි විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නේ. ඒ වගේම අපි දන්නවා අද ගත්තහම මම බාරගත්ත වගකීම් තුල ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විදියට ලොකු උත්සාහයක් දරන්න වෙලා තියෙනවා. අපිට මේ වෙනස කරගෙන කොහොමද ඉස්සරහට ගන්නේ? අපේ රටේ තාරුණ්‍ය ගත්තොත් මම මේ රටේ තාරුණ්‍යෙන් ඉල්ලනවා, ඔබේ වටිනාකම තියෙන්නේ තමන්ගේ දැනෙන වෘත්තීය අධ්‍යාපනය තුල. මේ වෘත්තීය අධ්‍යාපනය තුල අපේ රට ගත්තොත් ගොඩක් වෙලාවට දෙමව්පියන්ගෙන් අපි ඉල්ලන්නේ, දෙමව්පියන්ටත් මේකේ ලොකු වගකීමක් තියෙනවා. අති විශාල වෘත්තීය ආයතන ප්‍රමාණයක් තිබ්බත් තරුණයෝ අතර මුකුත් දන්නේ නැති ප්‍රමාණය වැඩි. විදේශයේ දේශීය වශයෙන් ව්‍යවසායකයෙක් වෙන්න ඉඩකඩ තිබ්බත් පරිගණක ශාස්ත්‍රය තුල ඩිජිටල්කරණය තුල ඒ වගේම අද සමාජ මාධ්‍ය තුල තියෙන ව්‍යාපාර තුල ඉදිරියට යන්න පුළුවන්කම තිබ්බත් මේ එකකටවත් තමන්ගේ වෘත්තීය දැනීමක් නැත්තම් තමන්ට ඉස්සරහට යන්න බෑ. මට විනාඩි 5ක් දෙන්න මන්ත්‍රීතුමනි, ඉස්සරහට යන්න හැකියාවක් නැහැ කියන එක තමයි විශේෂයෙන් මම මේ වෙලාවේදී කියන්නේ. නිසා මේ අයගෙන් අපි කරුණා කරලා ඉල්ලන්නේ, අපි ඉල්ලන්නේ වෘත්තීය දැනීම අරගන්න. ඔබ කොයි වෙලෙත් ඔබේ වටිනාකම හදාගෙන මේ රට වෙනස් කරන්න නම් හැම කෙනෙක්ම මේ රටේ ඒ දැනීම අරගෙන ඉස්සරහට යන්න ඕන. එනිසා ඒ වෙනුවෙන් මොන මොන අඩුපාඩු ගොඩක් තියෙනවා, මේවා කතා කරලා වෙනස් කරගන්න හැදුවට අඩුපාඩු ගණනාවක් තියෙනවා. ඒවා වෙනස් කරගන්න අපි කටයුතු කරන්න උත්සාහ කරනවා. වගේම තමයි ක්‍රීඩා සංගම් පැත්ත ගත්තහම අපි දකිනවා මේ කිසිසේත්ම මේ අය වෙනස් වෙලා නැහැ. ක්‍රීඩා ආර්ථිකයක් මේ රටේ හදන්න පුළුවන්. ක්‍රීඩාව තුළ මේ රට පිහිටීම අනුව, මේ රටේ තියෙන දක්ෂතා අනුව ක්‍රීඩාව තුළ දක්ෂයෝ ඉස්සරහට ගේන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන්නේ මොකද? අද කතා කරාට සමහරක් දේවල් අපි මේ දූෂණය වෙනස් කරන්න හදද්දී දේශපාලඥයාට පමණක් ඇඟිල්ල දික් වෙනකොට මේ අද තියෙන සමහරක් ක්‍රීඩා සංගම් බූවල්ල වගේ පැතිරිලා අන්ත දෝෂිත ලෙස කටයුතු කරනවා. මේ තුල මේ අපේ රට අපකීර්තියට පත් කළා. හරි, මේ අය බලන්නේ ජාත්‍යන්තරයේ හමුවේ මෙයාලගේ බලය ආරක්ෂා කරගෙන යන්න. ඒ තුල වෙලාවකට මට කියාගන්න බැරි තරමට මේ ක්‍රීඩා සංගම් ගිහිල්ලා එක් එක් තැන්වල අල්ලස් දීලා මේ අයගේ බලය ආරක්ෂා කරගෙන මේ රට ක්‍රීඩාව විතරක් නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා ක්‍රීඩකයාටත් අගතියකට පත් කරන වැඩපිළිවෙල් පවා යනවා. එනිසා මේවා වෙනස් කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. එනිසා මම මෙතෙන්දිත් පැහැදිලි කරේ මේ දූෂණය කොයිතරම් දුරට ශක්තිමත්ද. එනිසා මේ රටේ තවදුරටත් හොරු කියන අතරතුර මේ අංශවල ඉන්න අය කොච්චර බලවත්ද කියන එක. එනිසා මෙන්න මේ අපි ස්වයං විවේචනයකින් මේ හොරකම දූෂණය වංචාව නැති කළා. හොරකම දූෂණය තමන් වෙනස් වෙන්නේ නැතුව රට ඉස්සරහට යන්න බෑ කියන එක තමයි විශේෂයෙන් මම මේ ලයිදී සිහිපත් කරන්නේ. එනිසා විශේෂයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ, ඔබ අපි දන්නවාද විදුලි බිල වැඩි, වතු බරක් තියෙනවා. මේවා සතුටකින් ගත්තු තීන්දුව නෙමෙයි. හැබැයි අපි මේ අභියෝග වලට මූණ දීලාම තමා ගොඩේමක් තියෙන්නේ. ඒ සඳහා සියලු දෙනාටම කැපවීම තමයි වැදගත් වෙන්නේ කියන එකත් සිහිපත් කරමින් මම නිමා කරනවා. බොහොම සුළු.
පාර්ලිමේන්තුව හෙට පෙරවලු 9:30ට කල් තැබෙනවා.